ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
අපේ විටින් විට කතා බහ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔබට ඉදිරිපත් කරනවා ලෝකයේ ජයගත්ත ජාතන්ත්‍රයේ ජයගත්ත අපේ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්. ඔවුන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයන් වෙන්නට පුළුවන්, නැත්නම් ශ්‍රී ලංකාවේ වාසය කරනවා වෙන්නට පුළුවන්, නැත්නම් ලෝකයේ වෙනත් රටක වාසය කරන පුද්ගලයන් වෙන්නට පුළුවන්. අපි තවත් ඒ වගේ චරිතයක් පිළිබඳව තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොහු ඔබට හොඳටම හුරු පුරුදු චරිතයක් SBS සිංහල ගුවන්විදුලිය හරහා. ඔහු තමයි මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සහ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා. තිස්ස විජේරත්න මහතාට ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක් හිමිලා තිබෙනවා. විශේෂම ලෝක ප්‍රකට ඉන්සයික්ලෝපීඩියා නැත්නම් විශ්වකෝෂයක ඉතාම වැදගත් මාතෘකාවක් යටතේ විශේෂයෙන්ම මේ ආඝාතය සහ හිසරදය පිළිබඳව ඒ කොටසේ සංස්කාරකවරයා ලෙස කටයුතු කිරීමට ඉතින් විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාවේ සහ විද්‍යාඥීන්ගේ ඉතාමත්ම ගෞරව පැසසුමට ලක්වෙච්ච විශ්වකෝෂයක්. ඉතින් අපි හිතුවා මේ අනගේ අවස්ථාව පිළිබඳව ඔබව දැනුවත් කරන්නට කියලා. අපි සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒ වගේම ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතාව. අයිබෝන් කියලා පිළිගන්නවා වැඩසටහනට වෛද්‍යතුමනි.
ආයිබෝන් මදුර, ආයිබෝන් අපේ අසන්න සියලු දෙනාමත් තමත් ඔස්ට්‍රේලියාවේ වගේම ලෝකෙ පුරා ඉන්න ඔබේ අසන්න සියලු දෙනාමට දෙනාටමත් සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මහාචාර්යතුමනි, අපි මුලින්ම කතා බහ කරමු, කෙටි පැහැදිලි කිරීමක් කරමු මේ ඔබට මේ අවස්ථාව හිමිවෙච්ච විශ්වකෝෂය පිළිබඳව මුලින්ම.
සාමාන්‍යයෙන් මදුර ඔබටත් මටත් හොඳට මේ විශ්වකෝෂය කියන වචනේ පුරුදුයි. මොකද අඩුතරමේ මම පාසල් යන කාලේ ඇත්තටම අන්තර්ජාල පහසුකම් අපිට තිබුණේ නැහැ. ඒ කාලේ අපි හැමෝම කිසියම් දෙයක දැනුම හොයාගන්නට ගියපුවාම අපි ඈත තැනක හරි තියෙන පුස්තකාලයක විශ්වකෝෂයකින් තමයි අවසාන දැනුම, හරි දැනුම මොකක්ද කියන එක හොයාගත්තේ. හැබැයි මේ වෙනකොට ඔබත් මමත් දෙන්නම දන්නවා විකිපීඩියා එක තියෙනවා. ඒ අමතරව අන්තර්ජාලය හරහා දැනුම ලබාගත හැකි ක්‍රම වේද ගොඩක් තියෙනවා. එහෙම තිබුණට විශ්වකෝෂ වලටත් ඒ පරණ විදිහටම තැනක් සාමත් තියෙනවා. අර තරම්ම මිනිස්සු විශ්වකෝෂ හොයන්න ගිය නැතත් අදටත් විශ්වකෝෂයක තියෙන දැනුම හොඳට තේරිලා බේරිලා පෙරිලා ගිහිල්ලා පිළිගත්ත කාරණා හැටියට කවුරුත් පිළිගන්නවා. ඒ අතරෙනුත් එල්පිවී කියන ප්‍රකාශන ආයතනය ප්‍රකාශ කරන ප්‍රකාශනවලට ලෝකෙ සෑහෙන පිළිගැනීමක් තියෙනවා. ඔබ දන්නවා සයිල එහෙම නැත්නම් සෙල් කියලා ප්‍රකාශනයක් තියෙනවා. ඒක එන්නේ එල්සිවිය ආයතනය හරහා. එතකොට ලැන්සෙට් කියලා 18 ශතවර්ෂයේ ඉඳලා එන ඉතාමත්ම ජනප්‍රිය ප්‍රකාශනයක් තියෙනවා. ඒවා ඉතාමත්ම වෛද්‍ය විද්‍යාවේ විශේෂයෙන්ම ඉහළින්ම තිබෙන වාර සංග්‍රහ අතර ගැලපෙන ප්‍රකාශන. ඒවා පළවෙන්නේ එල්සිවිය හරහාමයි. එල්සිවිය ආයතනය මගින් පල කරන ඒ විශ්වකෝෂයේ ඊළඟ වෙළුම එහෙම නැත්නම් 20x22 ඉඳලා අලුතෙන් නිර්මාණය වෙන වෙළුමේ විශේෂ කාරණා දෙක සංස්කරණය කිරීමට තමයි මට වගකීම බාර ගන්න පුළුවන් කියලා මට ආරාධනාව හම්බුණා. හම්බ වෙලා මාස කිහිපයක් විතර නේ. ඊට පස්සේ මම ටිකක් කල්පනා කරලා බලලා මගේ අනිත් හිතවතුන්ගෙනත් අහලා බලලා මම ඒක බාරගත්තා.
ඔව් මහාචාර්යතුමනි, අපි දන්නවා දැන් ඔබට මෙහි මේ විශ්වකෝෂයේ ආඝාතය සහ හිසරදය පිළිබඳ කොටසේ සංස්කාරකවරයා විදිහට තමයි කටයුතු කිරීමට අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ අවස්ථාව හිමිවුණු ආකාරය පිළිබඳවත් අපි කෙටියෙන් අපේ අසන්නන්ට පැහැදිලි කිරීමක් කරමු.
මේක ටිකක් දිග ගමනක්. ඇත්තටම මම මේ කවදක්වත් එහෙම හිතාගෙන හිටියේ නෑ කවද හරි මම ලොකු වෙලා මේ ස්නායු රෝග පිළිබඳව ආඝාතය සහ හිසරදය පිළිබඳ විශ්වකෝෂයක සංස්කාරකවරයෙක් වෙනවා කියලා හිතාගෙන මම වැඩ කරේ නැහැ. ඔබ මට කලින් කතා කරනකොට කතා කරපු දේවල් හැටිත් ඔබ දන්නවා. මගේ පාසල් අවදී ඉඳලාම ජෛව විද්‍යාත්මක විෂයන්ට මගේ විශේෂ කැමැත්තක් තිබුණා. ඊට පස්සේ මම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ මිනිස් මොළය, මිනිස් මනස ක්‍රියාකාරී කරන ක්‍රියාත්මක වෙන පිළිගැදේ පිළිබඳව මට විශාල උනන්දුවක් තිබුණා. කොහොමත් මම හැමදාම කිසියම් දෙයක් හදාරනකොට ඒකේ විභාගය සමත් වෙන්න අවශ්‍ය මට්ටමට වඩා එහාට මට ඉගෙන ගන්න ඕනකම තිබුණා මගේ කුතුහලය නිසා. ඒ නිසාම මම මගේ වෘත්තීය පැත්තෙන් මම ටික ඉස්සරහට යනකොට එක එක වාර සංග්‍රහවල උපකර්තෘ තනතුරු, එතකොට සමකර්තෘ තනතුරු වගේ දේවල් මට කරන්න සිද්ධ වුණා. ඒව සාමාන්‍යයෙන් තමන්ගේ වෘත්තියෙන් ඉස්සරහට යනකොට අපි සමහරක්ගෙන් ඉටුවිය යුතු දේවල් හැටියට සමාජය බලාපොරොත්තු වෙන දේවල්. ඒ වගේ කීප එකම ඇත්තටම වාරසංගරා කීප එකම එක එක ආකාරයේ තනතුරු මම ඒ ඔක්කොම හුඟක් ඒවා ස්වේච්ඡා තනතුරු සමහර ඒවට තරමක ගෙවීමකුත් හම්බ වෙනවා, විශාල ගෙවීමක් නෙවෙයි. එහෙම කරගෙන යනකොට ගිය අවුරුද්දේ ඇත්තටම මම අන්තර්ජාතික ස්නායු රෝග සංගරාව කියලා එකක් ඒක MDPI කියලා ප්‍රකාශන ආයතනයකින් ප්‍රධානව කරන එකක්. ඒකේ ප්‍රධාන කර්තෘ ධුරේ මට බාර ගන්න උනා. සාමාන්‍යයෙන් සතියට පැය 4ක් විතර එක උදේ පාන්දර එහෙම නැත්නම් මහරෑ ඒකේ වැඩ කටයුතු මට කරන්න වෙනවා. මොකද ලෝකයේ මේකට පරිශන පත්‍රිකා ලැබෙන නිසා ඒවට හැබැයි මට උදව් කරන ඒ කියන්නේ වැඩ කරන අය ඉන්නවා විවිධ රටවල. මම කොහොමද ඒක සිංහලෙන් කියන්නේ, දැන් විශේෂඥ වෛද්‍යවරු නෙවෙයි, නමුත් වෘත්තීමය පුවත්පත් කලාවේදීන් කියලා කියමුකෝ අපි. එයාගේ උදම්මට තියෙන නිසා ඒ කාරණා අතපසු නොකර කරන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම ඉන්නකොට තමයි මට මේ ආරාධනාව ඇමරිකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් මගෙන් කතා කරලා ඇහුවා, මෙහෙම මේ වැඩක් තියෙනවා මේකේ, අපි හිතුවා ඔබ තමයි මේකට සුදුස්සා, ආඝාතය සහ හිතරදය ගැන සංස්කරණය කරන්න ඔබ කරලා තියෙන පර්යේෂණත් එක්ක ගත්තාම සහ ඔබේ උනන්දුව ගත්තාම ඔබට ඉඩ තියෙනවා නම් මෙන්න මේවා තමයි ඔබට තියෙන වගකීම්, මේවා තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ. ඒකයි මම මාසයක් දෙකක් ගත්තේ ඇත්තටම මේකට මේ එක්කෝ මේ ප්‍රතික්ෂේප කරන්නට පිළිගන්නට ඉස්සෙල්ලා. එහෙම තමයි මේ මේකට මට අවස්ථාව උදා වුනේ. මේක අහගෙන ඉන්න වෙනත් තරුණ වෛද්‍ය ශිෂ්‍යෙක් හරි එහෙම නැත්නම් වෙනත් විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධියක් දරන කෙනෙක් හරි එහෙම නැත්නම් ආචාර්ය උපාධිය කරපු ගමන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේ වගේ තනතුරු බලාපොරොත්තුවෙන් ඉන්න එයා කළ යුත්තේ තමන් කරන පර්යේෂණ හරියට සිදු කිරීමත් ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකා පළ කිරීමත් ක්‍රමක්‍රමයෙන් ඒ තමන් කරන ක්ෂේත්‍රයට මොනවා හරි අලුතෙන් එකතු කිරීමත්, ඒවා එකතු කරනකොට මේ වගේ අවස්ථා වැඩි කරදරයක් නැතුව තමන් වෙතටම ළඟා වෙනවා ඇත්තටම.
හොඳයි මහාචාර්යතුමනි, දැන් ඊළඟට ඇති වෙන ප්‍රායෝගික ප්‍රශ්නය තමයි දැන් විශ්වකෝෂයකට විශේෂයෙන්ම මේ ආඝාතය සහ හිසරදය කියන මේ රෝගාබාධ වැදගත් වෙන්නේ ඇයි කියන කාරණාව. අපි කැමති ඔබතුමා බොහෝ පර්යේෂණ කළා තියෙන මේ මාතෘකා පිළිබඳව මේ විෂයන් පිළිබඳව මේ කාරණාවටත් අපි පැහැදිලි කිරීමක් ලබා දෙමු.
මදුර ඔබ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. අද අපි දන්නවා අපි ඉන්නේ මේ COVID-19 වසංගතයක මුළු ලෝකෙම දණ ගහලා තියෙන වෙලාවක තමයි අපි දෙන්න මේ සාකච්ඡාව කරන්නේ. වර්තමානයේ මිනිස්සුන්ට ඇති වෙන රෝගාබාධ ගත්තාම රෝගාබාධ ලක්ෂ ගණනින් අහන්න හම්බ වෙනවා. එතකොට ඒ රෝගාබාධ අතරින් මානව සංහතියට බෙලහීනතාවය ඇති කරන රෝගවල ප්‍රමුඛ තැන ගන්නේ මොළයට හැදෙන රෝග. මේ මොළයට හැදෙන රෝගවලිනුත් බෙලහීනතාවය ඇති කරන ප්‍රමුඛම සාධක දෙක ඇත්තටම ආඝාතය සහ පංචභාවය. ඩිමෙන්ෂියා වකින රෝගය වෙන්නේ ඊට පස්සේ ඇත්තටම. මේකේ අනිත් වැදගත්ම කාරණේ තමයි දැන් අපි ආඝාතය කියන රෝගය ගත්තාම මේ මොහොත වෙනකොට ලෝකේ පුරා ආඝාතයේ රෝගයෙන් එහෙම නැත්නම් පංචභාගය කියලා කියමුක අපි පංචභාගය කියන එක මිනිස්සුන් හොඳට හුරුපුරුදුයි. මේ රෝගයට ගොදුරු වෙච්ච මිනිස්සු මේ වෙනකොට මිලියන 101-102 විතර ජීවත් වෙනවා ලෝකයේ. ඒ නිසා ඇතිවෙච්ච සංකූලතාවත් එක්ක. එතකොට මේ අය මිලියන 101ක් වුණාම මේ මිලියන 101 හුඟක් වෙලාවට කසාද බැඳලා ඉන්නේ. එහෙම නැත්නම් කසාද බැඳලා හිටපු අය. හුඟක් වෙලාවට මේ මිලියන 101ට තව පවුල් ඉන්නවා. එතකොට මේ රෝගීන් නිසා ඇති වෙලා තියෙන සමාජමය සහ එහෙම නැත්නම් ආර්ථිකමය අවපාතයම එහෙම නැත්නම් ආබාධයම ඇත්තටම තවත් මිලියන 100ක් 200ක් විතර වැඩි වෙනවා. මම මේ කියන්න උත්සාහ කරේ කොච්චර බරපතල විදිහට මේක බලපානවද කියන එක ලෝකයට. හිසරදය ගත්තාම හිසරදයෙන් පීඩා විඳින රෝගීන් ප්‍රමාණය ලෝකයේ ඉන්න බිලියන 2කට වැඩි. අපි දන්නවා ලෝකයේ ජනගහනය බිලියන 7යි ඉන්නේ. ඒ 7න් බිලියන 2කම වගේ කිසියම් ආකාරයක හිසරදය රෝගයකින් පීඩා විඳිනවා. මේ දෙකේම අපි හුඟක් පරිශ්‍රණ කළා, හුඟක් දේවල් හොයාගෙන තිබ්බත් තව කරන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. මෙහිදි මතක් කරන්න ඕන ඔබේ අසන්නන්ට අංශභාග රෝගය ගත්තොත්, එහෙම නැත්නම් ආඝාත රෝගය ගත්තොත් ඒ රෝගය හැදෙන විදිහ වළක්වා ගන්නට පුළුවන් 90%ක්ම. ඒ වළක්වා ගන්න ක්‍රම 10ක් තියෙනවා. ඒ ක්‍රම 10ත් අපි හොඳට දන්නවා. හැබැයි ඒ ක්‍රම 10 අපිට අද වෙනකොටත් මෙච්චර දියුණු රටක් වෙච්ච ඕස්ට්‍රේලියාවෙත් මිනිස්සු අතරට අපිට ගෙනියන්න බැරි වෙලා තියෙනවා. ඔබට ඒක හිතාගන්න පුළුවන්. අපි හැමෝම දන්නවා COVID-19ට විරුද්ධව අපිට තියෙන ප්‍රධානතම ආයුධය මේ එන්නත්කරණය කියලා. ඔබ දන්නවා මේ එන්නතට විරුද්ධ මහාචාර්යවරු ඉන්නවා, මේ එන්නතට විරුද්ධ ආචාර්ය උපාධි තියෙන අය ඉන්නවා, මේ එන්නතට විරුද්ධ වෛද්‍යවරු ඉන්නවා. ගොඩක් නෙවෙයි, ටික දෙනෙක්. මම මේකෙන් කියන්න අදහස් කරන්නේ ඉගෙනීම තිබිච්ච පළියට මිනිස්සෙක්ව කාන්තාවක් බුද්ධිමතෙක් වෙන්න කියන එක මම කියන්න උත්සාහ කරන්නේ. මම මෙතින් මේ මේකයි මේ අංශභාග රෝගය නැත්නම් ආඝාත රෝගය ගලප ගන්න හදන්නේ. දැන් මම ඔබට කිව්වා ආඝාත රෝගයෙන් වැළකී සිටීමට කළ යුතු දේවල් අපි හොඳටම දන්නවා. දැන් අවුරුදු 20ක් 30ක් විතර තිස්සේ අපි දැනන් හිටියා. දැනන් හිටියට අපිට ඒක සමාජගත කරන්න බැරි වෙලා තියෙනවා. මේ කාරණා කීපෙම නිසා, එකක් මේ රෝග නිසා වෙන බලපෑම වැඩි, බලහීනතාවයේ වැඩි, ඒ නිසා ලෝකයට තිබෙන ආර්ථික සමාජමය සෞඛ්‍යමය ගැටලු වැඩි, ඒවා මිලියන 100කට 200කට වඩා වැඩි. ඒ නිසා අපි මේ දැනුම මිනිස්සු අතරට ගෙනියන්න ඕන. ඒත් එක්කම මේ රෝගවලින් නිවාරණය වීමේ හැකියාව 90%ක්ම තිබෙද්දී ඒකත් අපිට ගෙනිය ගන්න බැරි වෙලා තියෙනවා. මම ඒ කියන්නේ විශ්වකෝෂයක් හදපු පළියට මේ සේරම වෙනස් කරන්න පුළුවන් කියලා. ඒකත් එක පුරුකක්. මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ මේ හැම එකේම ප්‍රධාන සාධකයක් තියෙනවා මේ වගේ ගැලවෙන්න. ඒක තමයි අධ්‍යාපනය කියන එක. අධ්‍යාපනය කියලා මම මෙහෙදී අදහස් කරන්නේ හරි අධ්‍යාපනය. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා දැන් මම මේකේ ප්‍රධාන සංස්කාරකවරයා වුණාම මම නෙවෙයි මේකේ සේරම ලියන්නේ, මගේ රාජකාරියේ තමයි ලෝකයේ ඉන්න අනිත් විද්වත්ම කට්ටිය මේකට එකතු කරගෙන ඒ අයගේ සහයෝගිතාවයෙන් මේක දැනට මේ විශේෂ දෙකේ තියෙන නවතම දැනුම නිරන්තරයෙන් එකතු කරන එක. ඒක එතකොට ඒක විකිපීඩියා හරි එහෙම නැත්නම් වෙනත් අන්තර්ජාලයේ තියෙන එකට වඩා වෙනස් වෙන්නේ. ඒක අපි දන්න, අපි පිළිගත්ත, අපි හොඳට දන්න කියන ඒ ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනීමක් තියෙන ලඟුව තමයි අපි ඒකට කරුණ එකතු කරන්නේ. යන්නේ එහෙමයි මේකේ වෙනස්කමක් වෙන්නේ. අනිත් ඒවත් එක ගත්තහම ප්‍රධාන ප්‍රකාශන ආයතනයක් එක්ක සම්බන්ධ වුණාම තියෙන වාසියත් ඒකයි මధుරේ. කියන්නේ එතකොට ඒ වගේ අවුරුදු 100ක් 200ක් මේ වගේ ප්‍රකාශන නිකුත් කරපු ආයතනවල චර්යා ධර්ම පද්ධතියක් තියෙනවා. ඒගොල්ලෝ මේක හරියට කරන්න හැටි දන්නවා. ඒ නිසා එවැනි ආයතනයක් එක්ක වැඩ කරන එක ඇත්තටම පහසුයි මේ වගේ වැඩක් කරන්න. ඒත් එක්කම අපි අමතක කරන්න හොඳ නෑ, ලෝකේ තව රටවල් ගොඩක් ඉන්නවා පහසුකම් නැති. ඇත්තටම ලංකාවටත් වඩා පහසුකම් නැති රටවල් තව ගොඩක් තියෙනවා. ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරු නැති රටවල් ඉන්නවා. ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරු එක්කෙනෙක් දෙන්නෙක් දශලක්ෂ 4-5කට ඉන්න රටවල් තියෙනවා. එතකොට මගේ අදිෂ්ඨානය දැනුම කියන එක ලෝකයටම අයිති දෙයක්. අපි ලෝකයටම අයිති දරුවෝ. අපි ශ්‍රී ලාංකික හැටියට කිව්වට අපි දැනුම අතින් ඉස්සරහට ගියපුවාම අපෙන් වෙන සේවය ලංකාවෙන් ඔබට ගිය සේවයක් වෙන්න ඕන කියලා මම හිතන්නේ. මානව සංහතියට වෙන්න ඕන සේවයක් කියලා. ඒ නිසා මේ පහසුකම් නැති රටවලටත් දැනුම ලබා දෙන එක ඒ පහසුකම් ඇති කරගන්නට තියෙන ප්‍රධානම මාර්ගයක් හැටියටයි මම දකින්නේ. ඔබ දන්නවා මගේ මූලික අඩිතාලම හරි මේ කුඩා තැනකින් පටන් ගත්ත එකක්. මම ඉතාම දුෂ්කර ගමක සාමාන්‍ය පාසලකට ඉගෙන ගන්න ගිහිල්ලා සාමාන්‍ය විශ්වවිද්‍යාලයකින් මූලික සුදුසුකම් ලබා ගත්ත කෙනෙක්. අද මම ඇවිල්ලා තියෙන තැනින් මට පේනවා හරි දැනුම හම්බවීම සහ හරියට අධ්‍යාපනය ලබා ගැනීම තමන්ට විතරක් නැත්නම් තමන්ගේ පවුලට විතරක් නෙවෙයි, තමන්ගේ සමාජයටත් තමන්ගේ රටටත් ඔබට ගිය මානව සංහතියටමත් විශාල සේවයක් කරන්න පුළුවන් හොඳ ආයුධයක් ඇත්තටම. ඒක මට හිතෙන හැටියට දේශපාලනයටත් වඩා හොඳ ආයුධයක්. හරියට ඒක යොදාගත්තොත් මිනිස්සුන්ට සේවය කරන්න මේ හේතු සියල්ලම නිසා මම හිතනවා මේ හම්බෙච්ච කාර්යය ඒ මගින් ලෝකෙට වෙන්න ඕන වැඩ කොටස කරන්නට තවත් එක අඩිතාලමක් පින්මක් වෙයි කියලා.
හොඳයි, අපි කතා බහ කරමින් පසුයේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සහ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග එතුමාට ඉතාමත්ම අනගි අවස්ථාවක් ලැබිලා තියෙනවා. ලෝක ප්‍රකට එල්සෙවිය විශ්වකෝෂයේ ආඝාතය සහ හිසරදය පිළිබඳ කොටසේ සංස්කාරකවරයා විදියට ඉදිරියට කටයුතු කිරීමට. ඉතින් අපි ඒ අවස්ථාව පිළිබඳව තමයි එතුමත් එක්ක කතා බහ කරේ. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මහාචාර්යතුමනි අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මදුර අපිට ආරාධනා කරාට මේ ගැන කතා කරන්නට. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි හැමෝම මතක තියාගන්න ඕන ඩිමෙන්ෂියා රෝගය, අංශභාග රෝගය වගේ දේවල් ඩිමෙන්ෂියා රෝගය නම් 40%ක් පමණත් අංශභාග රෝගී 80%ක් 90%ක් පමණත් අපට වළක්වා ගන්නට පුළුවන් යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපැදීම තුළින්. ඔබේ පෞරේ වෛද්‍යවරයා ඒ සඳහා කළ යුතු සියලුම දේවල් කාරණා 10ක් තියෙනවා. ඒ 10 හොඳටම දන්නවා. ඒවා අපි කුඩා කාලේ ඉඳලම ප්‍රගුණ කරගෙන ඒවායින් වැළකී සිටීමට කළ හැකි හැම දෙයක්ම කරන්නට මේ අවස්ථාවත් මතක් කරගන්න කියලා කියමින් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිව සම්බන්ධ කරගත්තට.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.